මිළඟට ගරු නිසාන්ත ජයවීර නියෝජ්‍යමතුමාට විනාඩි 10ක් කාලය ලැබෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද දින පාර්ලිමේන්තුවේ සම්මතය සඳහා ඉදිරිපත් කරලා තියෙන මයික්‍රෝ ෆයිනෑන්ස් ඇන්ඩ් ක්‍රෙඩිට් රෙගුලේෂන් ඔතෝරිටි බිල්, එහෙමත් නැත්නම් ක්ෂුද්‍ර මූල්‍යයන් සහ ණය නියාමන අධිකාරී පනත් කෙටුම්පත පිළිබඳව මේ පැවැත්වෙන විවාදයේදී ඇත්තටම මම සතුටු වෙනවා. විපක්ෂයේ විදියට ඔබලත් පිළිගන්නවා මේ අපේ රට තුළ පවතින ක්ෂුද්‍ර මූල්‍ය කටයුතු නියාමනයකට ලක් කර යුතුයි කියන එක. නමුත් පොදුවේ මතු වුණා ගමක තියෙන සමුපකාර සමිති, ඒ වගේ ඒවා, එහෙම නැත්නම් ප්‍රජා මූල සමිති මේකට යටත් විය යුතු නැහැ කියන එක. ඒක අපිත් පිළිගන්නවා. මම කියන්නම් ඇත්තටම මේ මෑත කාලීන වකවානුවේදී අපිත් එක්ක මෙන්න මේ ලංකාවේ වර්තමානයේ හතු පිපෙන්නා වගේ විශාල වශයෙන් බිහි වුණා ණය ලබා දෙන ආයතන. ඉතින් ඒ ණය ලබා දෙන ආයතන වලින් ණය උගලට අහුවෙච්ච පිරිස් විසින් සංවිධානය වෙලා ඒ පිරිස් අපි හම්බෙන්න ඇවිල්ලා ඒගොල්ලන්ගේ මේ අතුරින් ලැබිච්ච ඒගොල්ලන් පීඩාවට ලක් වුණා. ඒ මොන වගේ පීඩාවක්ද කියලා අපිට සඳහන් කළා. ඉතින් ඒගොල්ලෝ සඳහන් කරපු විදිහට ඇත්තටම ඒ ආයතන විසින් මුලින්ම එතුමන්ලට ඇප් එකක් මගින්, දුරකථනයෙන් ඇප් එකක් මගින් මේකට සම්බන්ධ කරගන්නවා. ඊට පස්සේ මුලින්ම රුපියල් 5000ක ණයක් ලබා දෙන්න කටයුතු කරනවා. 5000ක, 2000ක, 3000ක. හැබැයි ඒ ණය ලබා දෙන අවස්ථාවේදී ඒ ආයතන විසින් ඒ ණය ලබා දෙන පුද්ගලයාගේ සම්පූර්ණ විස්තර, ඒ කියන්නේ කිසිදු අපකරයක් නැතුව සම්පූර්ණ විස්තර ගන්නවා. ඒ පුද්ගලයාගේ දුරකථන, ඥාතීන්ගේ සහ තමන් සේවය කරනවා නම් කොහරි සේවය කරන ස්ථානයක ඒ අදාළ විස්තර, දුරකථන ආයතන ප්‍රධානින්ගේ විස්තර, ඒවා ලබා ගන්නවා. හැබැයි අර රුපියල් 5000ට අය කරන්නේ රුපියල් 1500ක් වාගේ පොඩි ප්‍රමාණයක්. හැබැයි සතියෙන් ගෙවන්න ඕනේ. ඉතින් මේ සතියෙන් ගෙවනවා කියන එක අපි බැලුවොත් මේක වාර්ෂිකව ගත්තොත් විශාල පොලි අනුපාතිකයක්. ඉතින් හැබැයි අර රුපියල් 5000 කියන එක ඒ ගත්ත පුද්ගලයා ඒක කොහොම හරි ගෙවලා, ලොකු මුදලක් නොවන හින්දා ගෙවලා නිම කරනවා. ඉතින් ඊට පස්සේ තව රුපියල් 10000ක විතර මුදලක් දානවා. ඊටත් පස්සේ ඔවුන් ප්‍රකාශ කරන විදිහට මේ ඔවුන් දන්නේත් නැතුව ඒ ලබා දෙන ගිණුම් වලට රුපියල් 50000 ලක්ෂේ ඉල්ලන්නේත් නැතුව ඒ ගිණුම් වලට මේ බැර කරනවා. ඒ බැර කරලා ඒගොල්ලෝ ඒ ප්‍රකාශ කරනකොට අපි මේ වගේ මුදලක් ඉල්ලුවේ නැහැ කියලා. එතකොට මොකද කරන්නේ? අර ආයතන කියනවා මේකට දැන් ඔබට මේක බැර කරලා තියෙනවා, මේකට විශාල පොලියක් රුපියල් සමහර වෙලාවට රුපියල් 25000 30000 40000 50000 අන්න ඒ වගේ විශාල පොලියක් එක්කහු කරලා මේකත් එක්ක ගෙවන්න කියනවා. ඉතින් එහෙම ගෙවන්න කියලා එහෙම ගෙවන්න හැකියාවක් නැතුව අර ඒ පුද්ගලයා ඒ මුදල ආපහු ඒ තමන්ගේ ලැබිච්ච ආපසු ගිනු ඒ අනිත් ආයතනයේ ගිනුමට ට්‍රාන්ස්ෆර් කරන්න හදන වෙලාවේදී අරගොල්ලෝ ඒ දුරකථනය මගින් ඒ ලබාගත් දුරකථන සම්බන්ධතා හරහා ආයතන ප්‍රධානීන්ට සහ ඥාතීන්ට දුරකථන මගින් තර්ජනය කරලා අර ඒගොල්ලන්ගේ ඒ ආයතනයට සහ සමාජයට මුහුණ දෙන්න තියෙන හැකියාව ඒවා සම්පූර්ණයෙන්ම නැති කරලා තියෙනවා. ඉතින් ඒ වගේ විශාල පිරිසක් මේකේ විපතටපත් වෙලා ඔවුන් සංවිධානය වෙලා අපිට රජයේ විදියට ඇවිල්ලා කතා කළා මෙන්න මේවා නවත්තලා දෙන්න කියලා. ඉතින් ඇත්තටම මේක සමාජයේ තියෙන ලොකු අර්බුදයක්. ඉතින් මේක පැහැදිලිව කලමනාකරණයට ලක් වෙන්න ඕන. ඉතින් මේ අද ඉදිරිපත් කරන පනතේ ප්‍රධානම අරමුණක් තමයි මෙන්න මේ මයික්‍රෝ ෆයිනෑන්ස් යටතේ තියෙන ආයතන ටික නියාමනය කරලා ඊටත් අමතරව ඒ ණය ලබා ගන්න පුද්ගලයින්ගේ ආරක්ෂා කිරීම, ආරක්ෂාව තහවුරු කිරීම තමයි මේකේ ප්‍රධානම අරමුණ. ඉතින් මේ මෙන්න මෙතෙන්දී අපි බලපුවාම දැන් මේ දැන් තියෙන මයික්‍රෝ ෆයිනෑන්ස් යටතේ ක්‍රියාත්මක වෙන ආයතන බලපුවාම ඒගොල්ලෝ අධික පොලි අනුපාතයක ලබා ගන්නවා. ඊට අමතරව මෙතෙන්දී බහුවිධ ණයගැතිතා භාවයට ලක් වෙනවා. ඊටත් අමතරව මේවා කිසිදු නියාමනයකට ලක් වෙන්නේ නැහැ. නමුත් මෙන්න මේ පනත ගේන එකේ අපේ ප්‍රධානතම පරමාර්ථයක් තමයි මේ මෙන්න මේ මයික්‍රෝ ෆයිනෑන්ස් යටතේ ක්‍රියාත්මක වෙන ආයතන ලබා ගන්න අසීමිත පොලි අනුපාත මේවා පාලනය කරන එක. ඊටත් අමතරව ණය උගුල් වලින් මේ ජනතාව බේරගන්න එක. ඊටත් අමතරව මේ සියලුම ණය දෙන ආයතන එක ඔතෝරිටියක් යටතේ නියාමන අධිකාරියක් යටතේ ගියනලා ඒවා නිසි විදිහට නියාමනය කරන එක. මෙන්න මේ ප්‍රධාන බලාපොරොත්තු තුන තමයි මෙතනින් ක්‍රියාත්මක කරන්න අපි අදහස් කරන්නේ. ඊට අමතරව අපි බලපුවාම දැන් මෙතෙන්දී විපක්ෂයේ පැත්තෙනුත් මතු වුණා මේ බැංකු සහ විශාල ආයතන මෙතෙන්දි නියාමනයට ලක් කරන්නේ නැහැ කියලා. හැබැයි මේ බැංකු සහ මුල්්‍ය බලපත්‍රධාරී බැංකු සහ විශාල මුල්්‍ය ආයතන මොකද මහ බැංකුව මගින් විධිමත් නියාමනයකට ලක් වෙනවා. ඉතින් ඒ මහ බැංකුව මගින් ඒවා විධිමත් නියාමනයකට ලක් වෙන හින්දා මේක වෙනත් පාර්ශ්වයකින් ඒක නියාමනයකට ලක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක විධිමත් නියාමනයකට ලක් වෙනවා. ඒ අනුව ඒ කටයුතු නිසියාකාරයෙන් සිද්ධ වෙනවා. ඊටත් අමතරව අපේ දැන් ලංකාව ගත්තාම මීට අමතරව තියෙනවා ශුද්‍ර මුල්‍ය වෙළඳපොළෙන් වැඩිම කොටසක් හිමි කරගෙන තියෙන්නේ සමුපකාර සමිති රාජ්‍ය නෝන සංවිධාන අන්න ඒ වගේ ඒවා තියෙනවා සහ නියාමනය නොවිච්ච අවිධිමත් ආයතන තියෙනවා. මෙන්න මේ වගේ ආයතන නියාමනය කරන්න තමයි මෙතනින් බලාපොරොත්තු වෙන්නේ. ඊටත් අමතරව මෙතෙන්දි විශේෂයෙන්ම මතු වුණා මෙතන අර්ථ දැක්වීම. මේ අර්ථ දැක්වීමේ සඳහන් වෙන්නේ කවුරු හරි කෙනෙක් පොලියක් ලබා දීමේ පරමාර්ථයෙන් ණය මුදලක් ලබා දෙනවා නම් සහ එහෙම නැත්නම් ඒ පොලියක් ලබා ගන්නෙ නැහැ. නමුත් ඒ ආයතනයේ උපයන ලාභය හෝ පාඩුව සම බෙදා ගන්න විදිහට එකඟතාවයකට ඇවිල්ලා ඒ වගේ මුල්්‍ය කටයුත්තක නිරත වෙනවා නම් ඒක ශුද්‍ර මුල්්‍ය ව්‍යාපාරික කටයුත්තක් කියලා ගන්නවා. නමුත් එහෙම ගත්තත් මේ විශේෂයෙන් ඉදිරිපත් කරලා තියෙන පනත් කෙටුම්පතේ විශේෂයෙන්ම සඳහන් කරනවා මෙන්න මේවා මේ සමුපකාර සමිතියක් සහ පළාත් සභාවක ප්‍රඥප්තියක් යටතේ ලියාපදිංචි කරන වගේ සමුපකාර සමිතියක් මෙතෙන්ට අයිති වෙන්නේ නැහැ. ඒගොල්ලෝ මෙතෙන්ට නියාමනයට යටත් වෙන්නේ නැහැ. මෙන්න මේ අධිකාරී ඊට අමතරව සමුද්‍රි ප්‍රජාමූල බැංකුවක් ප්‍රජාමූල බැංකු සමිතියක් මේ වගේ අයිති වෙන්නේ නැහැ. ගොවි ජන පනත යටතේ ප්‍රකාරව ඉදිරිපත් කරලා තියෙන සමිතියක් මේ විපක්ෂය පැත්තෙන් මත උනා මෙන්න මේවත් නියාමනයට ලක් කරනවා කියලා. නමුත් මේ ඉදිරිපත් කරලා තියෙන පනත් කෙටුම් පත යටතේ මෙන්න මේ වගේ එකක් මෙතන නියාමනයට ලක් කරන්නේ නැහැ. ඒගොල්ලන්ට මෙතනින් ඉවත් කරලා ඊටත් අමතරව විපක්ෂය පැත්තෙන් විශේෂයෙන්ම මතු කළා මෙතන ඉන්න ගනුදෙනුකරුවන්ට කිසිම රැකවරණයක් නැහැ කියලා. නමුත් මේ පනත් කෙටුම් පතේ පැහැදිලිවම දක්වලා තියෙනවා මේ යම් ශුද්‍ර මුල්‍ය කටයුත්තක නිරත වෙනවා නම් ඒ ශුද්‍ර මුල්‍ය කටයුත්තක නිරත වෙන මෙතනින් නිදහස් කරපු නැති මෙතෙන්ට අයත් වන ආයතනයක් මෙතන අධිකාරියටදී ලියාපදිංචි වෙන්න ඕන. අන්නේ ලියාපදිංචි වෙන ආයතනයක් තමන්ගේ ගනුදෙනුකරුවන් වෙනුවෙන් ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාවට ගන්න ඕන පියවර රාශියක් දක්වලා තියෙනවා. ඒක පළවෙනිම එක තමයි ණයක් ප්‍රදානය කරන්න කලින් සියලුම ගනුදෙනුවන් කරුවන් සමග ලිඛිත ගිවිසුමකට එළඹෙන්න ඕන. ඊටත් අමතරව අධික ලෙස ණය ගැතිවාවට පත්වීම වළක්වන්න ණය ප්‍රදානය කරනු ලබන්නේ ඒ ගනුදෙනුකරුවන් වෙත ණය ප්‍රදානය කරනු ලබනකොට ඒ ගනුදෙනුකරුවන්ට ණය ගෙවීමේ හැකියාවක් තියෙනවද කියලා බලන්න ඕන. ඊටත් අමතරව ගිවිසුමකට එළඹෙන අවස්ථාවේදී අය කරනු ලබන පොලිය කොච්චර පොලියක් අය කරනවද කියලා ඒක පැහැදිලිව දැනුම් දෙන්න ඕන. සහ ඒ ගනුදෙනුකරුවෙක්ගෙන් ඒ මුල්්‍ය ආයතනයකට ගිහිල්ලා තමන් කොච්චර ප්‍රමාණයක් ගෙවිය යුතුද කියලා ණය වාර්තාවක් ඉල්ලුවොත් ඒ ණය වාර්තාව ලබා දෙන්නත් ඒ ආයතන බැඳෙනවා. ඊටත් අමතරව තමන්ගේ ගනුදෙනුකරුවන්ට සාධාරණ ලෙස සහ ගෞරවාන්විතව සැලකීමක් දක්වන්න ඕන කියලා පැහැදිලිවම විධිවිධාන මේකේ ඇතුළත් කරලා තියෙනවා. ඊටත් අමතරව මේක යටතේදී මේ දැන් අධිකාරී යටතේදී පිහිට වෙන මණ්ඩලයක් තියෙනවා. ඒ මණ්ඩලයට අධ්‍යක්ෂක මණ්ඩලයක්. ඒ අධ්‍යක්ෂක මණ්ඩලයට නිල බලයෙන් පත්වන සමාජිකයන් සහ අමාත්‍යවරයා විසින් මේ විෂය දැනුම සහිත පත් කරනු ලබන සමාජිකයන්ගෙන් තමයි මේක යුක්ත වෙන්නේ සහ
නියෝජ්‍යවතුමා ඔබතුමාට තව විනාඩි දෙකක් කාලයක් තියෙනවා.
මහ බැංකුව විසින් පත් කරනු ලබන නියෝජිතයන්ගෙන් තමයි පත් වෙන්නේ. මෙන්න මේ අධ්‍යක්ෂක මණ්ඩලයට විශේෂ කාර්යයන් තියෙනවා. එතකොට මේ කාර්යයන් යටතේ මේ යටතේ ලියාපදිංචි වෙන සියලුම ආයතනවල නියාමනය සහ අධීක්ෂණය සිදු කරන්න ඕන. ඒවා සම්බන්ධීකරණය කරන්න ඕන. ඒවායේ ක්‍රියාකාරීත්වය සම්බන්ධ ඉදිරි ප්‍රතිපත්ති සම්පාදනය කරන්න ඕන. ඊට අමතරව මහජනයා දැනුවත් කරන්න ඕන මෙන්න මේ ආකාරයෙන් තමයි මේක ඉදිරි ක්‍රියාමාර්ග ගත යුත්තේ කියලා. ඊට පස්සේ මේ යටතතර ලැබෙන එන සියලුම දෙනා මේ බලපත්‍රයක් ගන්න ඕනේ. අන්න ඒ සියලුම දෙනාව ලියාපදිංචි කිරීමේ කාර්යභාරයත් මේ මණ්ඩලයට අධ්‍යක්ෂ මණ්ඩලයේ අධිකාරිය හරහා ක්‍රියාත්මක කළ යුතු වෙනවා. ඊටත් අමතරව දැන් කවුරු හරි කෙනෙක් මේ පනත යටතේ ලියාපදිංචි වෙලා ඒ බලපත්‍රයක් ලබා නොගෙන ඉන්නවා නම් ඊට අදාළ නීතිමය ප්‍රතිපාදන මේ පනතේ අදුරත් කරලා තියෙනවා. ඉතින් ඒ නීතිමය ප්‍රතිපාදන යටතේ යම් කෙනෙකුට ශුද්‍ර මුල්‍ය කටයුතු වල ඉදිරියේදී නිරත වෙනවා නම් මේ අධිකාරිය යටතේ ලියාපදිංචි වෙන්න ඕන. එහෙම නැතුව මේ කටයුතු වල නිරත වෙනවා නම් ඒක මේ පනත යටතේ නීතිමය වරදක් වෙනවා. හැබැයි අර විපක්ෂයේ පැත්තෙන් මතුවෙච්ච මොනවද මරණාධාර සමිති ප්‍රජාමූල සංවිධාන වගේ ඒවා මෙතෙන්ට අයිති වෙන්නේ නැහැ. මොකද එහෙම කවුරු හරි කෙනෙක් අයිති වෙනවා කියලා හිතනවා නම් එතන මෙතන මේ අධ්‍යක්ෂ මණ්ඩලයට විශේෂ බලයක් දීලා තියෙනවා. මේ පනත විධිවිධාන වලින් විශේෂ රෙගුලාසි ඇති කරලා ඒ රෙගුලාසි වලින් මේ පුද්ගලයන්ව මෙතනින් අයින් කරන්න. ඉතින් මේක හින්දා මේක සමාජයට ඇත්තටම මේ ශුද්‍ර මුල්‍ය ආයතන නියාමනය කිරීම ඇතුලේ හොඳ මුල්‍ය ශේෂ්ත්‍රයේ හොඳ විධිමත් භාවයකට ලක් වෙනවා. ඉතින් මේක තමයි අපේ අවසාන බලාපොරොත්තුව කියමින් මගේ අදහස් දැක්වීම මෙයින් අවසන් කරනවා.
බොහොම ස්තුතියි ගරු නියෝජ්‍යමත්තුමා.